හොඳයි පින්වත්නි, මේ ධර්ම දේශනාව තුළින් හෝ තමන්ගේ භාවනාව තුළින් යම්සි පැනයක් පැනනගිලා තියෙනවා නම් ඒක විසඳා ගන්න අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
රාම්‍යගේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ අද භාවනාවේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ගැන දකින විදිහ ගැන කියනකොට මටත් ඒක පොඩි අත්දැකීමක් තියෙන නිසා මම හිතුවා ඔබ වහන්සේගෙන් මේක අහන්න ඕනි කියලා.
ඔව්.
මම ඔවිත ඉස්සෙල්ලත් ඔබ වහන්සේට මේක මම විස්තර කරලා තියෙනවා මීට කලින්. මම මුලින්ම මම දැන් මෙතන කියලා කය දිහා බලාගෙන කයට සිත අරගෙන භාවනාව පටන් අරගෙන සිත එකඟ වෙනකොට එක්තැන් වෙනකොට හැම තිස්සෙම මට ඔය ධාතු ලක්ෂණ කියන එක මතු වෙනවා. එතකොට ඒ මතු වෙනකොට මම ඉතින් කාලයක් තිස්සේම මතු වෙනකොට ඒ හැම එකම මම එකම එක දෙය හිතුවා. මගේ තේජෝ ධාතුව මගේ ශරීරයේ බලවත් ඇති එකයි මට මේ විදිහට තේජෝ ධාතුවේ ලක්ෂණ දැනෙන්නේ කියලා. ওই විදිහට මම සෑහෙන කාලයක් කරා. නමුත් මට කාලයක් යනකොට එක පාටම තේරුණා මේ ඇති වෙන එක නැති වෙනවා නේද. ඊට පස්සේ තව ටික වෙලාවකින් ආයිත් ඇති වෙනවා. ඒකත් විනාඩියක් දෙකක් ඒ ලක්ෂණය තිබිලා ඒක නැති වෙනවා. මේකද අපි මේ අනිත්‍ය කියලා ඉගෙන ගන්න කියලා. අනිත්‍ය කියලා අපි අහලා තියෙන්නේ කියලා. ඉතින් අපි කවදාවත් මම ඉතිසෙලත් කියලා දිනවා මට කවදාවත් ඒ අනිත්‍ය නිසා දුක්ඛ කියන ලක්ෂණය මට දැනුනේ නැහැ. අවබෝධුනේ නැහැ. නමුත් මං බාහිරව මම දුක කියන එක අවබෝධ වෙනවා. ජීවිතයේ එක එක දේවල් වලදී සහ අනිත් යාළුවන්ට නෑයුන්ට දන්න අයට වෙන දේවල් වලින් දුක කියන්නේ මොකද මොකද්ද කියනක යම් කිසි දුරකට මට අවබෝධ වෙලා තියෙනවා. නමුත් මෙතනදී මම හරිනම් මම දන්නේ නෑ මට අනාත්මය කියන එකත් යම් කිසි දුරකට අවබෝධ වුණා. මොකද මට හිතුණා මේක මට ඕනි වෙලාවට එන්නෙත් නෑ මට ඕනි වෙලාවට යන්නෙත් නෑ කියලා. ඒ විදිහට ධාතු ලක්ෂණය මතු වෙනකොට මට ඒ විදිහට මට අවබෝධ වුණා කියන එක කියන්න තරම්ම මට ලොකු මේවැයක් නෙමෙයි. නමුත් මට දැනුණා ඒක. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ මේ වගේ අවස්ථාවක මං හැමතිස්සෙම හිතනවා මේක අනිත්‍යයි නේද, මේක අනාත්මයි නේද කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවක භාවනාවේදී වචන පාවිච්චි කරන එක හරිද?
ඔව්, මෙහෙම කීත හැකි. ඇත්තටම අර දැන් සමහර ලාවට වචන එළියට පයින්නවා. මොකද එපමණකට මේ එහෙම තමයි ඇස් අරවන සුළුින් සමහරට ඒ ඇති වෙන අවබෝධය. ඉතින් ඒක වරදක් නෙමෙයි. ඒ කියන්නේ අපිට ඒ පමණට නිකන් ඒක දැක ඉන්නකොට එක්තරා අවස්ථාවක එක පාටනේ අහ ගාලා කිය වෙනවා. ඒතර ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒකේ වරදක් නැහැ. ඒක තමයි එකාතකින් ඉන්සයිට් කියලා කියන්නේ, විපස්සනාවක් කියලා කියන්නේ. ඒකයි ඒ අපි ඒක හොඳට අතගගා ඒක හොඳට විමස ඉන්නකොට ඒක පාටම නිකන් කඩාගෙන එනවා. ඒක අවබෝධයක්. ඒක සමහරවට වචන වලට නැන් වෙනවා. ඒකේ වැරද්දක් නැහැ. වැරද්ද තියෙන්නේ ඒක ඔස්සේ අපි දිගින් දිගට ඊළඟට අතින් පයින් දාගෙන හිතන්න යනවා. ඒක අපි නවත්ත ගන්න ඕනේ. ඕන්ට වඩා ඔස්සේ දිගට හිතේ යුතු නැහැ. ඒක අවබෝධ වුණා ඊට පස්සේ පොඩ්ඩක් දුරට ඒ සිතුවිලි කීපයක් විතර්ක කීපයක් පහළ වුණා. ඉතින් ආයෙත් හිමීට හිත සංසුන් කරගත්තා. ආයෙත් හිත නිශ්ශබ්ද කරගත්තා. ඉතින් නිශ්ශබ්ද කරගෙන ආයෙත් වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. දැන් වැඩේ කරගෙන යනකොට සමහරට ආයි අරිට වඩා නුවණක් අවදි වෙන්නත් පුළුවන්. ඒකයි අපි තේරුම් ගන්න තියෙන්නේ. අපි මොකද හොඳ පසුබිමක් සකස් වෙලායි තිබුණේ. ඒ නිසයි මේ එක පාටම මේ අපිට අර තරම් වාක්‍යයක් කියවෙන තරම් නුවණක් පහළ වුණේ කඩාපැන්නේ. හැබැයි ඒ පදනමම තව ටිකක් ඔන්න තව එහාට ගියා නම් ඔන්න තවත් ඊටත් වඩා එහා ගිය නෝණක් උනත් ඇති වෙන්න ඉඩ තියෙනවා. නැත්තම් ඒ පහළ වෙච්ච නෝණම තව තව විෂදව තව තව තියුණුව තේරෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා ඒ දිගට ඊදාස්සේ කල්පනා කර කල්පනා කරගෙන පොතේ තිබිච්ච දේවල් කල්පනා කර එහෙම යනවා වෙනුවට හිත හිමීට ආයෙත් නිශ්ශබ්ද කරගෙන ඒ කරගෙන ගිය වැඩේ කරන එක තමයි වැදගත් වෙන්නේ.
එහෙමයි. එතකොට ස්වාමින් වහන්සෝ දැන් ත්‍රිලක්ෂණීය දැකීම හෝ අවබෝධ වීම වගේ දේවල් නිසාද අපිට ඒකෙන් ඇති වෙන ඥානයක්ද සාමාන්‍ය ජීවිතේදී දැන් හුඟ දේවල් වලදී ඇත්තටම මේ අනිත්‍ය කියන එක දුක කියන එක අනාත්මය කියන එක ඉතින් දැනෙනවා අපිට. දැන් අපිට තියෙන දැන් මේ වයසට ගියාම තියෙන අත්දැකීම් නිසාද දන්නේ නැහැ. ඒව දැනෙනවා මේවා මේ තරුණ කාලේ නොදැක නොදැක දේවල් දකින්නවා. ඒ වගේ එකක්ද ස්වාමින් වහන්සේ ඔය විපස්සනාවේ අපිට ඥානයක් ඇති වෙනවා කියලා කියන්නේ ඒ වගේ දෙයක්ද?
නෑ, ඇත්තම විපස්සනාදී ඇති වෙන ඥානය ඊට වඩා ඉතින් අර අපි කියමු assume වෙ ඇති වෙනවා, තියුණු ඇති වෙනවා. නමුත් අර එදිනෙදා ජීවිතයේ සිද්ධ වෙන අත්දැකීම් හරහා ඒ නුවණම තව ටිකක් එක්තරා අඳුකින් උපමට්ටම් වීමක් තව තව පැතිරීමක් පුළුල් වීමක් සිදු වෙන්න පුළුවන්. අදත් අපි කතා කරේ ඒ කියන්නේ දැන් අතීතං වා අතීත අනාගත පච්චුං වා පච්චුප්පන්නං වා අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා. ඔය දේ බුදුහාඳුරුව මේක විස්තර කරනවානේ. ඔන්නේ විස්තර කිරීම එක අතකින් මේ ඒක පරයන්කේදීම වේවා සක්මනේදීම වේවා කියලා එහෙම සීමා කරන්න බෑ. ඒ වැදිත් වෙන්න පුළුවන්. නමුත් මේ තව තව විපස්සනාවේ නුවණේ පැතිරීම එදිනදා කටයුතු වලදී අපේ ජීවිත අත්දැකීම් වලදී තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා භවනාවයි එදිනදා ජීවිතයයි දැන් ඉතින් වෙන් කරන්න බැරි තරම් හොඳට නිකන් ඒකාබද්ධ වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒකට අපි මේ නුවණ දැන් යොදා ගන්නවා. මේ ආයුධය දැන් අපි පාවිච්චි කරනවා අපේ එදිනදා ජීවිතය සඳහා. ඒකට තමයි මේක මෝහත් වෙන්නේ.
එහෙමයි.
ඔව්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ අන්තිම ප්‍රශ්න විතරක් අහන්නම්. මම සාමාන්‍යයෙන් ටිකක් පොතපතේ තියරි එක එකම යන කෙනෙක් නෙමෙයි. ඒක නිසා වෙන්න ඇති, ඒක මගේ අඩුවක් වෙන්න ඇති. මම ඔය මේ විපස්සනාවේ ඒ විදිහට 11 ආකාරයකට බලන එක වගේ දෙයක් මම භාවනාවේදී හිතලම කරන්නේ නෑ ස්වාමීන් වහන්සේ. දැන් උදාහරණයක් විදිහට අජ්ජත් වා කියන එක මම ඇතුළත මගේ මේවක මගේ කය ගැන මගේ දේවල් මම හොඳට මෙනෙහි කරනවා භාවනාවේ. මේ භාවනාවේදී නමුත් බහිද්දා කියන එක මම භාවනාවේදී මෙනෙහි කරන්නේ නෑ ස්වාමීන් වහන්සේ.
ඒකට කමක් නෑ.
සාමාන්‍ය ජීවිතේදී මට ඒව දැනෙනවා. මම හිතනවා එතකොට මේ බුදුහාමුදුරු අපිට මෙහෙම කියලා තියෙන්නේ මේව නේද කියලා. මට වගේම අනිත් අයට මේ දේවල් වෙනව නේද කියන එක මට දැනෙනවා. නමුත් මම භාවනාවේදී ඒ විදියට කරන්නේ නෑ ස්වාමීන් වහන්සේ. ඒක වරදක්ද අඩුවක්ද?
මම නම් හිතනවා එහෙම ලොකු අඩුවක් නැහැ කියලා. මොකද අපි මේ නිකං කල්පනා කර කර දැන් එක්තරා අන්දමකින් චින්තාමය ඥානයේ වැදගත්කමක් තියෙනවා මේ මට්ටමේදී. අපි තුලින් උපදවගත්ත නුවණකුත් තියෙනවා. ඒ නුවණ විස්තර කරන්න චින්තාමය ඥානයක් සෑහෙන දුරට උදව් වෙනවා. නමුත් අර භවනා කරන වෙලාවේදී ඒක කිරීම මාත් හිතන්නේ ඒ තරම්ම සුදුසුයි කියලා. මොකද අපි භවනා කරන වෙලාවේදී තව ටිකක් අර නුවණම තව ෂාප් කිරීමක් තියුණු කිරීමක් මේ කරන්න බලන්නේ. ඒකට ඉතින් අපිට මේ නොපෙනෙන බාහිර දෙයක් නොදැනෙන බාහිර දෙයක් බලනවා වෙනුවට මේ හොඳට වර්තමාන මොහොතේදී නැවත නැවත මේ අත්දකින්න තමා වශයෙන් අත්දකින්න දේවල්මනේ අපි පාවිච්චි කරන්න තියෙන්නේ. ඒත් ඒකම තව තවත් හොඳට නුවණ වැටෙන්න දියුණු වෙන්න වර්ධනය වෙන්න ඒක අපි අනුමාන ඥානයක් වශයෙන් එළියට යොදලා කටයුතු කරනවා කියන එක බාහිරයේදී කටයුතු කරනවා කියන එක වෙන්න පටන් ගනිමු. ඒක නිකන් ඉබේටම වේවි. අනිත් අය බඳු අත්දැකීම් ලබනකොට අපේ අර නුවණ ටක් ගාලා පැත්තෙන් ඉඳන් අපිට උපදෙස් දෙවි. ආ මේක නෙමේ වෙලා තියෙන්නේ. මේගොල්ලන්ටත් මෙන්න මේකයි වෙලා තියෙන්නේ. මේකම තමයි යථා ස්වභාවය. මට විතරක් නෙවෙයි මෙන්න මේගොල්ලන්ටත් දැන් වෙලා තියෙනවා කියලා අර ඒක තව නිකන් පුළුල් වෙන්න පටන් ගනිමු.
එහෙමයි.
ඔව්.
හොඳයි ස්වාමීන් වහන්සේ. තේරුණා ඔබ වහන්සේ. විස්තර කරපු එක ඔබ වහන්සේට තේරුවාසක්.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව රේණුකාඩි ඉදිරිපත් කරන්න පුළුවන්.
තේරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
ඔබ වහන්සේට මම අහනවද?
ඔව් ඔව්.
අපි හඳුනන්නේ ඔබ වහන්සේ මට ගිය සදාදා ඉංග්‍රීසි ධර්ම දේශනාවෙන් පස්සේ දුන්න අවවාදයට අතර මම මේ වෙලාවේ කිව්වේ අර මගේ හිතේ සංසුන් බව තියෙනවා. නිදහස නොඇලී නොගැටී ඉන්න පුළුවන් තත්ත්වයක් කියනවා. ඒ වුණත් මට තේරෙනවා මගේ හිතේ අර ඔබ වහන්සේ ඒ ධර්ම දේශනාවේදී කිව්වේ විලක් විලේ සංසුන් හිත විල වගේ කියලා. ඒකේ මූණ බලන්න පුළුවන් වගේ තත්ත්වයක් ගැන ඔබ වහන්සේ කතා කරා. මම කිව්වා ඒ වෙලාවේ මට එහෙම තිබ්බට ඒ විල යට මඩ ගොඩක් තියෙනවා, කිලුටු තියෙනවා කියලා මම දන්නවා කියන එක. අපි හැමෝටම ඉතින් ඔබ වහන්සේ මට ඒ වෙලාවේ දුන්න අවවාදය තමයි මම හැදෙන වෙලාව ගැන බලන්නේ කියන එක. මම හැදෙන්නේ කොයි වෙලාවෙද කියලා බලන්නේ කියනවා. එතකොට ඇත්තටම මට මගේ භාවනාව තුළින් මට හුඟක් වෙලාවට භාවනා කරන වෙලාවට ඇත්තටම මම හැදෙන තත්ත්වය හුඟක් අඩුයි. මම ඒක බලලා තියෙනවා කවුද මේ මේවා බලන්නේ කියලා බලනකොට මෙතනට කිසි කෙනෙක් නැහැ කියන එකක් තේරිලා තියෙනවා. හැබැයි මට අවසානයේදී මම මේ ඔබ වහන්සේගේ අවවාදයෙන් පස්සේ මම කරපු මගේ භාවනාවෙන් මට තේරුණා මම කොච්චර දැක්කත් මම නැහැ, මම මෙතන කෙනෙක් නැහැ කියන එක මම හිත මගේ හිතේ තියෙනවා මම ඉන්නවා කියලා. මම තමයි මේ දකින්නේ කියන එක, මම අල්ලගෙන ඉන්නවයි කියන එක මට යටි හිතේ එහෙම ඒ නූලෙන් යන අදහසක් තිබ්බයි කියන එක මම දැක්කා අපි
හැමෝටම.
ඇත්තටම ඒක දැක්කහම මට හිතුණා මට මේ ඔක්කොම මගේ ප්‍රශ්න ටික ඔබ වහන්සේගෙන් එදා මේ තරම් කාලයක් මම අහපු ප්‍රශ්න ටික ඔක්කොමටම හේතුව මම මේ ඔක්කොම භාවනාව තුළින් දැක්ක අද්දකේ දේවල් ඔක්කොගෙම යටි මේ මම දැක්කා කියන අදහස තිබිලා තියෙනවා කියන එක තමයි මට තේරුණා. ඒකෙන් පස්සේ ඇත්තටම මට හරි හිත සන්තෝෂයක් පහළා. ඉතින් වහලා තිබ්බ දොර බලමයක් කියන එක ඇතුණයි උනාට මම දන්නවා මට ගොඩාක් දුර යන්න තියෙන ගමනක් තියෙනවා. හැබැයි ගමන පටන් ගන්න මට ශක්තියක් හම්බුණා කියන එක මට තේරෙනවා.
හොඳයි හොඳයි. ඇත්තටම මේක තමයි මේ දැන් අපි ඒ මම ගොඩ නැගෙන ආකාරය, මම තැනෙන ආකාරය දැන් ඉතින් අපි බලන්න උනේ. කියන්නේ මෙතන ඉන්න මමෙක් නෙමෙයි, මේ හේතු ප්‍රත්‍යයන් හරහා අවිද්‍යාව මූලික කරගෙන සංස්කරණ සිද්ධ වෙලා උපාදාන හරහා ගිහිල්ලා ඔන්න අපි හදා ගන්නවා කෙනෙක්. භව tattyak හදා ගත්තනම් ඒ හස්සේ ඉන්න මමෙක්. දුක් විඳින මමෙක් ඉන්නවා. සැප විඳින මමෙක් ඉන්නවා. මා කරි අත්දැකීමක් අත්විඳීමක් ලබන ඒ හරහා යන මමෙක් ඔන්න හදාගෙන තියෙනවා. කියලා ඔන්න අපි මේ මම හදාගෙන මමෙක් වෙලා සතුට වෙන ආකාරයට අපි සාමාන්‍යයෙන් කියන වචනේ තමයි ඇඳ ගන්නවා කියන්නේ. ඇඳගෙන සතුට වෙනවා. ඔන්න ඇඳ ගන්න හැටි භව tattyekට පත් වෙන හැටි අපිට ටික ටික හොඳට निराකරණය වෙන්න වෙන්න එතකොට මෙන්න මේ පටිච්චසමුපාදයේ ටිකක් අර ඒ අංග නිකන් දුර්වල වෙන්න පටන් ගැනීමක්. ඒවා නිකන් විය කියාමක්, ඒවා අඩපණ වීමක්, ක්ෂේ වියාමක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ මමයා අහුවෙන්න, මමයා කොටු වෙන්න, තේරුම් යන්න තමයි. එතකොට අර මමෙක්ගෙන් තොර අත්දැකීමක් නේද? කෙනෙක් පුජ්‍යලයක තනා ගන්න නැතුව හැබැයි අත්දැකීමක් කරහා යෑමක් අපිට කරන්න පුළුවන් නම් හරි වටිනවා. දැන් හිතන්න අපි කතාවක් පවත්වනවා. දැන් කතාව පවත්වද්දී අතරමඟදී මම පයින්වන සමහර එළියට මම මේ හොඳට කතා කරනවා, මම මේ හොඳට උපදෙස් දෙනවා, මම තමයි හොඳටම කතා කරන්නේ. අනිත් අය දැන් මන් දිහා බලාගෙන ඉන්නවා, අනිත් අය මං ගැන හොඳ අවධානයෙන් ඉන්නවා, මට වරදීද දන්නේ නැහැ. දැන් ඒතර මෙහෙම අර මම ඉස්සරහට පැනව ගමන් ඔක්කොම අවුල් වෙනවා. මොකද ඒ හරහා නිකන් පුජ්‍යල භාවයක් ඉස්පතු වෙනවා. දැන් රැක ගන්න කෙනෙක් ඉන්නවා, මට හරියයිද නැත්නම් මට වරදීද කියලා බයක් ඇති වෙනවා. ඒතර මේ ඔක්කොම මුළු පද්ධතියම නිකන් අවුල්ලා යනවා. හැබැයි එහෙම මොකක්වත් නැතුව, එහෙම මමෙක් ඉස්සරහට දාගන්න නැතුව වැඩේ හිමීට කරගෙන යනවනම්, හොඳ නුවණින් සතියෙන් වැඩේ කරගෙන යනනම් ආයි මම ආරෝපණයක් අවශ්‍ය නැහැ වැඩේ වේවි. මම එළියට ආවොත්, මම එළියට පැන්නොත් හැබැයි වැඩේ අවුල් වේවි කියලා අන්න අපිට තේරෙන්න ගන්නවා. මේ කොහොමද මම එළියට ඇවිල්ලා වැඩේ අවුල් කරන්නේ? සාමාන්‍ය ලස්සන ගලණයක් තිබුණා, ඒ ගලණයට ඉඩ දීලා සැහැල්ලුවෙන් ගමන ගියා නම් කිසි ප්‍රශ්නයක් නැහැ, බරකුත් නැහැ, වැඩෙත් ලස්සනට වෙනවා. හැබැයි මම එළියට ඇවිල්ලා මම දඟලන්න ගත්ත ගමන් ඔන්න වැඩෙත් අවුල් වෙනවා, ආතතියකුත් ඇති වෙනවා, බරකුත් හිතේ හට ගන්නවා, ප්‍රශ්නෙකුත් ඇති වෙනවා. ඉතින් ඒ වගේ අර අපි වරද්ද ගන්න ආකාරය අපිම දකින්න ඕනේ. දකින්නට තමයි මේ තමන්ගේ තියෙන මෝඩකම් ටික එළි වෙන්න පටන් ගන්නවා. මම හැදෙන හැටි, තනා ගන්න හැටි තේරුම් ගන්න යනවා. ඒක ඕන නම් ආපස්සට හැරලා බලන්න පුළුවන්. මෙතෙන්දී මොකක් අල්ලගෙනද මේ මම හදාගෙන ඉන්නේ? මම රූපය අල්ලගෙනද මේ මම හදාගෙන ඉන්නේ? වේදනා ටික අල්ලගෙනද මම මේ මම කියාගෙන ඉන්නේ? හිතේ හටගත්ත මොනවා හරි සංඥා ටිකක්, නාමකරණයක්, ව්‍යවහාරයක්, සම්මුති ටිකක්, ඒක අල්ලගෙනද මේ මම කියාගෙන ඉන්නේ? නැත්නම් හිතේ සිතුවිලි ටිකක් තියෙනවා. සංස්කරණ ටිකක් සිද්ධ වෙනවා. හිත කියෝනෝ. නැත්නම් හිතේ ද්වේෂයක් පහළලා තියෙනවා. රාගයක් පහළලා තියෙනවා. චේතනාවක් පහළලා තියෙනවා. ඒකද මම මේ මම කියාගෙන ඉන්නේ. එහෙම නැත්නම් මේකේ මගේ දක්ෂතාවයක් තියෙනවා. නිර්මාණශීලී හැකියාවක් තියෙනවා. මං කරපු කියා ගන්න වැඩක් තියෙනවා. මං කරන්න ඉන්න කියන වැඩක් තියෙනවා. දැන් කරන වැඩක් තියෙනවා. ඒක අල්ලගෙනද මම කියාගෙන ඉන්නේ කියලා. ඉතින් නිකන් අපිම ආපිට ප්‍රශ්න කරන්නයි තියෙන්නේ. ආපිට ප්‍රශ්න කරන්න ඕනේ මොකක් අල්ලගෙනද මම කියාගෙන ඉන්නේ.
නේද?
ඔව්.
ඔව්. ඇත්තටම මම අල්ලගෙන ඉච්චි අපේ හැමෝටම එක දෙයක් වුණා. මම මේ දැන් මේ නිදහස් තත්ත්වයේ ඉන්නවා මම දකින්නවා කියන එක.
ආහ්.
අන්න ඒක තමයි මම අල්ලගෙන ඉච්චි අපේ
හැමෝටම. වෙන්න පුළුවන්.
ඇත්තටම
මේක දැන් අපි එක එක තැන් වලින් හිර වෙලා ඉන්නේ. ඒ ඒ ඒ ඇකිලි ඒ හැකිලි ඒ කොකු ඔක්කොම දැන් පොඩ පොඩ දිග අර ගන්න ගලව ගන්නයි තියෙන්නේ. ඒක මේ සංයෝජන කියලා කියන්නේ නේද? දැන් හිතන්න අපි බැලුමකට උලම් පුරවලා අර තියෙන උඩ යන බැලුම් තියෙන්නේ නේද? ඉතින් උඩ යන බැලුම හැබැයි යට කොකු වලින් ඇදගෙන තියෙන්නේ පොළවට. ලණු වලින් බැඳලා තමයි පොළවේ කූඤ්ඤ ගහලා ඒ කූඤ්ඤවල මේ පටලෝලා තියෙන්නේ. ඉතින් කූඤ්ඤ ගලවන තාක් මෙයා උඩ යන්නේ නැහැ. ඒ බැමි කපා හරින තාක් මේක උඩ යන්නේ නැහැ. ඉස්මතු වෙන්න විදිහක් නැහැ. මොකද බැඳලානේ තියෙන්නේ. අපේ හිතත් ඉතින් ඔය වගේ තමයි. අපිට මේ ගැලවෙන්න විදිහක් නැහැ මේක බැඳලා තියෙන්නේ. සංයෝජන හැකිලි වලින් අපිව යටට අල්ලගෙන ඉන්නේ. ඒතර මේ සංයෝජන ටික පොඩ පොඩ ගැලවි යන්න හිත ඉතින් නිදහස් වෙලා ආවේ. නේද?
එහෙනම් අපේ
හඳුනන්නේ හොඳයි
හොඳයි මම දැන් නම් ගොඩක් දුරට යන්න තියෙන පාරක් කියලා ඒ වුණාට මට ඒ ශක්තිය හම්බුණා කියලා මට හිතුණා අපේ හඳුනන්නේ
හොඳයි හොඳයි
ඒ අවස්ථාවේදී
හොඳයි හොඳයි තේරුම් ගන්නයි
ඊළඟ දහම් ගැටලුව දිනෝෂර ඉදපත් කරන්න පුළුවන්
අවසරයි ස්වාමීන් වහන්ස
ඔව්
ස්වාමීන් වහන්සේ භාවනා කරද්දී ඇති වුණු පොඩි පොඩි ප්‍රශ්න ටිකක් අද දේශනාවත් කියවන දේකුත් අනුව දැන් ආනාපානය මුලින් පටන් අරන් එක සිවුම් වුණාට පස්සේ කයේ තැන තැන් වල පොඩි පොඩි සංවේදනා පුපුරක් වගේ කය දැනෙන්න ගන්නවා ඊට පස්සේ ටිකක් වෙලාවක බලනකොට මේ ඉස්සර ගොඩක් කල් බැලුව දැන් ඉක්මනින්ම නිකම්ම මේ ඒ ටික අතෑරිලා නිකන් මේ එතනින් එහාට වගේ හිත යන සමහරලාට අවකාශයක් වගේ දැනෙනවා සමහරලාට නිහිත තැනක් වගේ දැන් මේ වෙලාවට කය අරමුණු කරන්නේත් නැහැ සිතිවිල්ලකුත් නැහැ වගේ තැනක් එනවා හැබැයි දැන් ඒකට එන්නේ දැන් අර දේශනාවේ කියනවා වගේ මේවා අනිත්‍යයි මේවා ගැන හිතලා වැඩක් නැහැ මේවා ගැන ගැටිලා බැඳිලා වැඩක් නැහැ වගේ අර එහෙම හිතිලා නෙමෙයි නිකම්ම නිකම් වෙහසක් වගේ දැනෙනවා මෙතන ඉන්න
අනිවාර්යයෙන්
කියලා
ඒක තමයි. දැන් එතෙන්දී අපි වචන දැන් මේ විස්තර කරන්නනේ ඒ වචන පාවිච්චි කරේ. එතෙන්දී සිතුවිලි පහළ නොවුනට හිතේ ඒ කුසලතාවය වැඩිලා තියෙන්නේ. අපි මේ විස්තර කරද්දී අපි විස්තර කරනවා දැන් එයාට දුක වැටහිලා තියෙනවා, අනිත්‍ය වැටහිලා තියෙනවා, එයා දැන් තීරණය කරනවා හරි ඔහම විස්තර කරනවා. නමුත් මේ හිතක්නේ. ඒ හිත තුළ ධර්මතා ටිකක් වැඩෙනවා. ඒ ධර්මතා ටික වැඩුණා නම් ඒක ඒ නිදහස් වීම මේක එපා වීම බැඳිලා තිබිච්ච තැන අතහැරීම ඒක ඉබේ සිද්ධ වෙවි. මොකද ධර්මතා ටිකක් නේ වැඩෙන්නේ. එතකොට අපිට ඒක සිතුවිලි පහළ නොවුනා කියලා ප්‍රශ්නයක් නැහැ. මම ආපහු හැරලා බැලුවේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. මම හිත වැඩේ කරගෙන තියෙනවා. නේද?
ඒ කියන්නේ දැන්
ඔව්.
ඔව් එතකොට සමිනහස දැන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මුකුත් එහෙම වැටහෙන බවක් මට තේරෙන්නේ නැහැ. හැබැයි ආපහු ඒකට යන්න හිතෙන්නේ නැහැ. නිකන් වෙහෙසයි අපිරියයි වගේ ඒකට ආපහු
කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය වචනවලම තියෙන්නේ
ඒක තමයි කැමති.
ඔව් ඒක තමයි. ඒ වචනවලම තියෙන්නේ වෙහෙසයි අපිරියයි කියන්නේම දුකයි කියන එක තමයි ඉතින්. අපිට ඒකයි දැන් අපි මේ පොතේ තියෙන වචනෙන්ම මේ ධහම අවබෝධ විය යුතුයි කියලා අපි ගත්තොත් ඒක වැරදි. එහෙම නෙමෙයි. අපිට ආවේනික වෙච්ච අපේ හොඳට අර අපි කියන්නේ බොක්කටම වැදුණ කියලා නේ බොක්කඩම වැඩිච්ච අවස්ථාව තමයි උතරින් ගැලවෙන අවස්ථාව. ඒක අපි එකිනෙකාට එක එක හොඳට වැදින තැන් වෙනස් වෙන්න පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. නිවැරදිව වැදුණා නම් ඔන්න ගැලවෙනවා. හැබැයි ඉතින් අපි මේ පොතේ තියෙන එකම මෙහිකම විය යුතුයි මේක විය යුතුයි කියලා ඒක උපදව ගන්න කියලා අපි නිකන් කොපි කරන්න ගත්තොත් එතකොට ඉතින් මේක පැටලෙනවා. ඒක නෙමෙයි වෙන්න තියෙන්නේ අපිට අර මධ්‍යස්තව හිත තියාගෙන එකඟව හිත තියාගෙන විමසා බැලීම කරගෙන හිටියානම් අපිට තේරෙන්න ගණීවි ඒක හිතර තේරෙන්න ගණීවි ඒක මට තේරෙනවා කියන අදහසට වඩා හිතර තේරෙන්න ගණීවි හිතර තේරලා ඒ ධර්මතාව ටික එතන වැඩේවි වෙන්න ඕන දේ වේවි
ඒ තව දෙයක් සමිනුත් මම දැන් හිතාගෙන ඉන්නේ දේශනා අහනකොට එහෙම ඔන්න දැන් ඉස්සෙල්ලා ආනාපාන කරනවා ඊට පස්සේ හොඳට හිත එකග වෙනවා සිතවිල්ලක් නැතු ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකට යනවා එහෙම එහෙම ගිහිල්ලා තමයි ස්ටෙප් බයි ස්ටෙප් අරක අතහැරෙන්නේ කියලා එනවනේ මට ওই ස්ටෙප්ස් හැම එකම පිළිවෙලට උනාට ඒවට සිතවිලි හැම ස්ටෙප් එකේම සිතවිලි එනවා මේ සමහර ඒවා දැකලා අත්දැකලා සමහර ඒවා නිකන් බලාකුලක් වගේ හිත එහෙම ලොකු රාග ද්වේෂ නෙමෙයි නිකන් ඔහේ මොන හරි මතක් වෙනවා නිකන් හිතේ නිකන් වලාකුලක් වගේ පොඩක් සිතේක ගෑවි ගෑවි තියනවා තප්පර කීපයක්.
හරි.
ආය නැතු යනවා. එහෙම එහෙම වෙනවා. ඒක සාමාන්‍යයි
දෙවන. ඕ. ඒක ප්‍රශ්නයක් නැහැ. කියන්නේ මොකද සිතුවිලි ලොකු සිතුවිලි නේ දැන් සිතුවිලි කෑලි කෑලි එමේ සමහරවට. ඒවත් නිකන් ඈතට ආවි. නිකන් බොඳ වෙලා ආවි. ඒ නිසා අර සිතුවිලි වැල් එන එක අඩු වෙවි. නිකන් අර දාමයක් પરම්පරාවක් එන එක අඩු වෙලා නිකන් කෑලි කෑලි ආවිල නිකන් මගින් ඇවිල්ලා හැරලා ආවේ.
ඔව් නිකන් අර එක දැන් එකක් ආවම තප්පර කීපයක් වගේ තියෙනවා. එකක් දැන් ඒකයි මට අහන්න හිතුව දැන් එනකොටම දැකලා අතාරින.
නෑ අතින් අතාරින්න කියලා දඟලන දෙයක්වත් නෑ දැන්. බලෙන් අතාරින්න අවශ්‍යත් නෑ. අපිට තේරෙන ඒගොල්ලෝම ඇවිල්ලා ආවි අපිට කරන්න දෙයක්වත් නෑ අන්තිමට. මොකද මේ යන්න එන කට්ටියනේ. ඒ යන ගතිය ඒගොල්ලන්ගේ වැඩ. අපි කරන එකක් නෙමෙයි.
එහෙනම් ඒ විදිහට ඉන්නකොට ස්වාමීන් වහන්සේ දැන් අර දැන් අනිසිත දැන් මොකුත් අල්ලන්නේ නැතු අනිසිත භව තුල ඉඳගෙන ඉන්නකොට සිතට එක එක සිතිවිලි එනවා එතකොට ඒවා දකිනවා ඒකයි සිත දිහා බලාගෙන ඉන්නවා කියන එකයි එකක්ද දෙකක්ද
උතන්දී මෙහෙම කියන්න පුළුවන් දැන් අපි හිතමු අපි බොහොම චේතනාපූර්වකව තදින් හිත දිහා බලාගෙන ඉන්නවා ඉතින් ඒක මට්ටම පස්සේ තේරෙන්න පුළුවන් නැහැ එච්චරම දඟලලා මේක දඬු අඬුවේ තිය අල්ලලා මේක අල්ල බලාගෙන ඉන්න දෙයක්වත් නෑ හිතර නිකන් ඔහේ අන්න දීලා බලන් ඉන්නවා. ඉතින් ඒ තව මට්ටමක් නේ නේද? අපිට නිකන් අර අපේ ප්‍රතිපදාව ගැන හොඳට දැන් විශ්වාසය ගොඩ නැගිලා. දැන් නිකන් අර වීරයෙන්ම යන ගමනක් නෙමෙයි නුවණින් යන ගමනක් තියෙන්නේ. දන්නවා දැන් මේකලා ආවත් එච්චර බයක් වෙන දෙයක් නෑ මේගොල්ලෝ මේ එන යන කට්ටිය. මහා වැදගත් කට්ටිය නෙමෙයි මේගොල්ලෝ. කියලා අර තමන්ගේ එන සිතුවිලි වලට එච්චර වැදගත්කමක් දීලා නැහැ. දන්නවා මේවා මහා දේවල් නෙමෙයි කියලා. ඉතින් එතකොට අර සිංහලාවට බලන ගතිය. ඒකට ඇත්තටම අහන්න ලස්සන උපමාවක් දෙනවා බුදුහාඳුරෝ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ දැන් ගොපල්ලෙක් ඉන්නවා. එයා හරක් බලනවා මේ තාම කුඹුරු ගොයන් කපපු නැති කාලයකදී. ඒකට අනිවාර්යයෙන්ම හොඳට බලන් ඉන්න ඕනේනේ. මොකද නැත්තම් හරක් ටික යනවා මේ ගොයන් කන්න. ඊට පස්සේ ඉතින් බැනුම් අහන්න වෙනවා, ගුටි කන්න වෙනවා මේ ගොපල්ලට. මොකද මේ අනුන්ගේ කුඹුරු වලට ගිහිලා හරක් ගොයන් කා. හැබැයි තවත් කාලයක් කෙනවා මේ ඔක්කොම ගොයන් කපලා. දැන් කුඹුරු වලට ගිහිල්ලා මේ කුඹුරු පාලු කරන්න දැන් හරක්ට එහෙම දෙයක් නැහැ. දැන් ඉතින් අර යම් ගොයන් පල්ලා මේ ගොපල්ලා ඉන්නේ හරි සැහැල්ලුවේ. හරක් ඉන්නවා කියලා දන්නවා. හරක් ටික තන කනවා කියලා දන්නවා එච්චරයි. ආයි අර තීක්ෂණව මේ අරුන් අරහෙට යනවද මෙහෙට යනවද කියලා මහා අවධානයෙන් බැලිය යුතු මට්ටමක් නැහැ. ඉති ඔන්න දෙවෙනි මට්ටම තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අර නීවරණ වලින් හිත නිදහස් වෙලා හිතේ එක්තරා අන්දමක හික්මීමක් ඇති වෙලා නිදහසක් පහළ වෙලා තියෙන මට්ටමේදී ඒ කිරණ භවනාව. ඉතින් එතෙන්ට තමයි අපි එන්න තියෙන්නේ. හැබැයි මුලදී අර මට්ටම අවශ්‍යයි. මොකද තාම නීවරණ තියෙනවා මේ කොයි පැත්තට යයිද දන්නේ නැතොත් නිකන් තීක්ෂණව බලන්න අවශ්‍යයි. මේ පස්සේ හොඳට හිත හික්මිලා එනකොට නිදහස් වෙලා එනකොට යන්න දේලා ලාවට බලන්නයි තියෙන්නේ.
ඒ දැන් තව දැන් එකක් ඉස්සර දැන් හොඳට මල් පූජා කරලා බුදුන් වැඳලා ලෑස්ති වෙලා එහෙම කරන්න ඕනේ. දැන් එහෙම නෑ ඉතින් ඉන්න හිටපු ගමන් ඔහේ කරනවා කොහෙද කරන්න කියලාත් අදාළ නෑ. දැන් ඇඳුමුඩ කරන්න එපා කියලා නිදාගත්ත ඇඳුමුඩ මත් කරනවා ඇස් අරගෙන වකගෙන එවැඩ දැන් භාවනා කරන අතර ගිහිල්ලා පොඩි වැඩක් කරලා ආවත් කායික හරි කතා කරනවා දෙහු ලොකු වෙනසක් නැහැ.
හරි
එක එක විදිහට මාරු කරත් එහෙම අර ලොකු වෙනසක් නෑ ඔහේ කෙරෙනවා වගේ. එතකොට අර භාවනා කරනවා කියලා හිතෙන්නේ නැහැ. අර ඉස්සර වගේ ලොකු ස්පිරිචුවල් ගතියක් එහෙම එකකුත් නැහැ.
හරි කිසිම ප්‍රශ්නයක් නැහැ. මතක තමයි ඉන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි භාවනා කරනවා කියන තැනම තියෙන්නේ දැන් ලිලි ගොඩක්. එතනම තියෙන සංස්කරණ ගොඩක්. ඒ සංස්කරණ ටිකක් අඩු වෙවි යන්න. මේක නිකන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙන්න ඕනේ. එතකොට ආයේ ජීවිතයයි භාවනාවයි කියලා දෙකක් නැහැ. ජීවිතයෙන්ම භාවනාව වෙලා එතකොට. 아무තෙන් දෙගලිල්ලක් නැහැ. නිකන් වැඩේ කරනවා හැබැයි. නොකරනවත් නෙමෙයි. දඟලලා කරනවත් නෙමෙයි.
හැමතිස්සෙම හිත කොහෙද තියෙන කියලා පොඩි මේ මේකකුත් තියෙන
කොච්චර කරපලද. අන්න හරි.
ඒක ඉස්සර වගේ ලොකු අර සාන්ත දාන්ත ලොකු එහෙම ගතියක් නැහැ.
හරි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ දැන් බලන්න එකාතකින් එහෙම ලොකු දැඟලිල්ලක් නැති වුණාට හිත උපාදාන කරලත් නැහැ කියලා නේද? හිත මොහොකවත් පටලෝගෙනත් නැහැ. හිත කොහෙවත් උපාදාන වෙලා බර වෙලා ස්ට්‍රෙස් මේ ආතති ගත වෙලා එහෙමත් නැහැ. හිත සැහැල්ලුවෙන් ඉන්නවා. සාමකාමීව තියෙනවා. උපාදාන වෙලත් නැහැ. හැබැයි අපි දඟලන්නෙත් නැහැ. නේද? ඔන්නේ වගේ තමයි අපි නිකන් අර ස්වාභාවිකත්වයකට තව තව අපි එන්න ඕනේ. දැඟලීමකට කෘතිම බවකට නෙමෙයි නිකන් ස්වාභාවිකත්වයකට පත් වීමක්.
ඒකේ
ස්වාමිනුත් හොඳයි.
ඊළඟ දහම් ගැටලුව සංඥාට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මට මේ ගැටලු දෙකක් ඔබ වහන්සේට ඉදිරිපත් කරන්න තියෙනවා. පළවෙනි එක භාවනාමය අධ්‍යක්ීම. ඊමේ සක්මන් භාවනාව කරනකොට මට රැහැයි වගේ හඬක් ආවා. ඒක දැන් දිගින් දිගටම තියෙනවා ස්වාමීන් වහන්සේ.
ඒක බලන් ගන්න දෙයක් නැහැ. ඒක ඔක තමයි සවුන්ඩ් ඔෆ් සයිලන්ස් කියලා කියන්නේ. ඔක ඇත්තම මේ ප්‍රශ්නයක් කරගන්න එපා. ඕකට තමයි සවුන්ඩ් ඔෆ් සයිලන්ස් කියලා කියන්නේ. නිහඬේ හඬ කියලා අපි ඉතින් ඔයකට ව්‍යවහාර කරනවා සවුන්ඩ් ඔෆ් සයිලන්ස් කියලා. ඉතින් ඕකටම පොතක් එහෙමත් ලියලා තිනවා මේ අජාන් අමරෝ ස්වාමීන් වහන්සේ. අජාන් සුමේදෝ ස්වාමීන් වහන්සේමත් ඔවා ගැන විතර කතා කරනවා. ඒ කියන්නේ දැන් අපි අර හිත සංසුන් වෙන්න සංසුන් වෙන්න එක්තරා අන්දමක ඔය වගේ නිකන් හයි ෆ්‍රීකවෙන්සි එකකට යන්න පුළුවන්. දැන් ඇහෙන්න පුළුවන් නිකන් පැහැයෝ කෑ ගහනවා වගේ හඳක්. ඒක අර තේරුම් ගන්න තියෙන හිත හරි සංසුන්. හිත හරි සංසුන්දිලා තියෙන්නේ. කෙලස් නැතුවයි තියෙන්නේ කියන එකට එක්තරා ඉන්ඩිකේෂන් එකක් තමයි. එක්තරා සලකුණක් තමයි එතන තියෙන්නේ. ඒක දිගට කරගෙන යන්න මේ ඕක තිබුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඕක නිකන් පසුබිමේ තිබිද්දෙන් අපිට තමන්ගේ සාමාන්‍ය භවනාව කරගෙන යන්නයි තියෙන්නේ.
ඒ
කියන්නේ ස්වාමීන් වහන්සේ
දැන් මේ මොහොතේ තව ඒක පිටිලේ තියෙන
ප්‍රශ්නයක් නැහැ. ඒක මග ඇරිලා යාවි. ඕක නිකන් කාලයක් කොහොම තියෙනවා ඒ වකවානුවක් තියෙනවා ඒක ඒ සංඛ්‍යාතයට මනස නිකන් සෙට් වෙච්ච. ඒක නිකන් සුසර වෙච්ච යම් වකවානුවක් තියෙනවා. ඊට පස්සේ ඉතින් ඒක නැතිලා යනවා. එච්චර ප්‍රශ්නයක් කරගන්න එපා. ඔව්.
ඊළඟට ස්වාමීන් වහන්සේ සන්න සූත්‍රයේදී තෘෂ්ණාදී නිශ්චිතයට ක්ලේශ කම්පණයේ නැවති පවති අනිශ්චිතයට චරිතයක් නැති කියලායි මරණාසන්න මොහොතේ ස්වාමීන් වහන්සේ අපි ඒ සිහියෙන් ඉන්න ඕන ඒ මොකක්ද එතන වෙන්නේ ස්වාමීන්
වහන්සේ නෑ එතන මේ චන්න ස්වාමීන් වහන්සේට ඉතාම ප්‍රබල අන්දමකින් විපස්සනාවක් කියලා දෙන්න නිවන පැත්තට තමයි හිත යොමු කරන්නේ අනිශ්චිත පැත්තටද හොඳට හිත යොමු කිරීමක් තමයි කරන්නේ. නිශ්චිතස්ස චලිතං අනිශ්චිතස්ස චලිතං නැත්ති. يعني නිශ්චිතයට තමයි චලිතයක් තියෙන්නේ. කියන්නේ අපි මොකක් හරි අල්ලගෙන ඉන්නවා නම්, උපාදාන කරගෙන ඉන්නවා නම්, ග්‍රහණය කරගෙන ඉන්නවා නම්, ඒ අල්ලගෙන ඉන්න එක හෙල වෙනකොට අපිත් හෙල වෙනවානේ. නේද? අපි බස් එකේ යනවා, බස් එකේ සීට් එක අපි අල්ලන් ඉන්නවා. හැබැයි සීට් එකක් හෙල වෙනවා ඉතින් අපිත් හෙල වෙනවා. අපි අල්ලගෙන ඉන්නේ. හැබැයි අපි හිතන්න බස් එකේ කොහෙවත් ගෑවෙන්නේ නැතුව අපි ඉන්නවනේ. අභ්‍යවකාශ යානාවක ඉන්නවා කියලා හිතන්නේ නේද? ඉතින් අපි ඉන්නේ මැද්දේ. මොකවත් ගෑවෙන්නේ නැහැ. එතකොට අර යානාව හෙල්ලුණා කියලා අපි හෙල්ලෙන්නේ නැහැ. අන්න ඒ වගේ. ඒතර මේ නිශ්චිතස්ස චලිතං අනිශ්චිතස්ස චලිතං නැති. අනිශ්චිතයට කිසිම චලිතයක් නැහැ. අනිත්තේ වෙනත් කිසිම දෙයක් මත එයා යැපෙන්නේ නැහැ. වෙනත් කිසිම දෙයක් මත එයා මේ බලපවත්වන්නේ නැහැ. එයා ඉන්නේ යාට ස්වාධීනව. එතකොට යාට කිසිම සලිතයක් නැහැ කිසිම කම්පනයක් නැහැ. මේකයි අපි පුළුවන් නම් අපේ මනස අනිශ්චිතව තියාගන්න කිසිම දෙයකින් වර්ණ ගන්වන්නේ නැතුව තියාගන්න, තත්ත්වගත කරන්නේ නැතුව තියාගන්න. අන්න ඒක තමයි අනිශ්චිතයි කියලා කියන්නේ. ඒක හිත මොකක්වත් බදී යැපෙන්නේ හිත හරි ස්වාධීනයි. හිත හරි තාත්විකයි. තාත්විකයි කියනකට වඩා නම් ඉතින් හිත හරි ප්‍රകൃතියක ඉන්නවා කියලා කියන්න පුළුවන්.
පැහැදිලි
ස්වාමීන් වහන්සේ
තෙමන් සරණයි. ඊළඟ දහම් ගැටළු යෝෂිට ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස.
ඔව්.
ස්වාමීන් වහන්ස අද දේශනාවේ සඳහන් කරපු විදිහට සුසීම රහතන් වහන්සේට දැන් මේ ධර්මය බුදුහාමුදුරුව කියලා දෙනකොට දැන් පටන් ගන්න අනිත්‍ය දුක්ඛ අනාත්මය ගැන කතා කරලානේ ස්වාමීන් වහන්ස.
ඔව්.
දැන් එතකොට දැන් ඒ ස්වභාවයේ තේරෙන සුසීම ස්වාමීන් වහන්සේට නිබ්බිදා ඥානය ගැන, එතකොට විරාගය, ඊට පස්සේ විමුක්ත ස්වභාවය ගැන කතා කරනවානේ, විමුක්ත සිත ගැන.
ඔව්.
දැන් ඒ දනුමද ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුව ඊට පස්සේ අර පටිච්ච සමුප්පාදයට ඇප්ලයි කරන්නේ. ඒ කියන්නේ දැන් හිතේ විමුක්ත ස්වභාවයක් තියෙනවා නම් තමයි පටිච්ච සමුප්පාදයේ අර බින්දන පැත්ත දැනගන්නේ. හැබැයි විමුක්ත ස්වභාවය නැති වෙනකොට පටිච්ච සමුප්පාදයේ ඇති වෙන පැත්ත පේන්නේ. ඒ ඒ ඒ දෙකේ එහෙම සම්බන්ධයක් තියෙනවද ස්වාමීන් වහන්සේ?
අනිවාර්යයෙන්ම. ඔව්. අනිවාර්යයෙන්ම තියෙනවා කියලා කියන්න පුළුවන්. මොකද ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටහෙන මට්ටම කියන්නේ ඒ නුවණ ඉපදිලා තියෙන මට්ටම කියන්නේ ඒ නුවණ බලපවත්වන මට්ටම කියන්නේ විද්‍යාවක් පහළ වෙච්ච මට්ටමක්. අවිද්‍යාව සහිත පසුබිමක් නෙමෙයි හොඳට නුවණක් වැඩ කරන මට්ටමක්. ඒතර ඒ නුවණ වැඩ කරන මට්ටමේදී සංස්කරණ වෙන්න බෑ. සංස්කරණ අඩු වෙන්න ඕනේ. සංස්කරණ අඩු නම් ඒ කියන්නේ ආගේ විඥානේ නාම රූපේ වල පැටලිලා බැහැගෙන උපාදාන වෙලා එහෙම තියෙන්න බෑ. මොකද නුවණක් වැඩ කරනවා. නුවණක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි යම් වෙලාවක ඒ නුවණ ක්‍රියාත්මක නොවෙනවා නම් එතෙන්දී ආයෙ ඔන්න පටලව ගන්නවා. ආයෙ සංස්කරණ හොගාලා සිද්ධ වෙනවා. සලආයතන ක්‍රියාත්මක වෙනවා. විඥාන නාම රූප වල පැටලෙනවා. ආයෙත් ඔන්න ගිහල උපාදාන සිද්ධ වෙනවා. ඒ නිසා මේ දෙක සෑහෙන සම්බන්ධයි. මොකද අපි තුල ඒ නුවණ තියෙන පමණට තමයි සංස්කරණ අඩු වෙන්නේ. නේද? විද්‍යාව පහළ වෙච්ච පසුබිමේ තමයි සංස්කරණ අඩු වෙලා විඥාන නාම රූප වල පැටලෙන්නේ නැතුව ඒ දියසුලිය ක්‍රියාත්මක නොවි හරි සැහැල්ලු හිතක් සරල හිතක් තත්වගත නොවෙච්ච හිතක් නොබැඳුණු හිතක් අනිශ්චිත හිතක් පවතින්නේ ඒ විඥා මේ නුවණ ක්‍රියාත්මක වෙන නැත්තම් නුවණ රඳා හිටිය මට්ටමේදී තමයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මට තව දැනගන්න උවමනාව තියෙන්නේ දැන් මෙතන නිබ්බිදා ඥානය නිසා විරාගී ස්වභාවයක් ඇති වෙනවනේ ස්වාමීන් වහන්සේ.
හරි.
දැන් මේ විරාගී ඒ විරාගී බව දැන් පටිච්ච සමුප්පාදයේ මැද හරියටනේ වැටෙන්නේ. දැන් අර තණ්හාව නැති වෙලා උපාදානේ නැති වෙනවා. උපාදානේ නැති වුණාම භවය නැති වෙනවා වගේ. හ්ම්. ඒ කියන්නේ අර මුලින්දම්ම එන්නේ නැති වුණාට මැදින් ඒකට සම්බන්ධ වෙනවා වගේ. සභාවයක්
නෑ එහෙමම කියන්න
බෑ. එහෙම හිතුවට ඒකේ වැරද්දක් නැද්ද
සෝ? මම හිතන්නේ එහෙම කියන්න අමාරුයි. ඒ කියන්නේ අතන දැන් අපි මුල් මට්ටමේදී අපේ හිත බැඳිලා උපාදාන කරගෙන තණ්හා බරිත වෙලා තිබුණා. ඊට පස්සේ අපි මේව යථා ස්වභාවයන් තේරුම් ගන්න පටන් ගත්තා. ඊට පස්සේ ඔන්න විරාගයක් හටාරගෙන තමයි නිදහසක් අත්විඳින්න පටන් ගත්තේ. ඊට පස්සේ හිතන්න දැන් මේ විරාගී බව රැඳෙන නිසා තමයි එතකොට තවදුරටත් ආයි ගිහිල්ලා පැටලෙන්නේ නැතුව ආයි ගිහිල්ලා හේත් වෙන්නේ නැතුව ආයි ගිහිල්ලා උපාදාන වෙන්නේ නැතුව දැන් නිකන් නිදහසෙම හිත තියෙන්නේ. මොකද මේ එළියේ පේන රූප ශබ්ද ගන්ධ රස වලට නිකන් විරාගයක් යාගේ හිතේ තියෙන. මේවා වැඩක් නැහැ කියලා තමයි මේ ආකල්පය දැන් හිත තුල ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එතකොට ඒක අර රැඳිලා තියෙන කාලේදී අපිට කියන්න බෑ මේක මැදදී හම්බ වෙන්නේ කියලා. දැන් මේ රැඳිලා තියෙනවා කියන්නේ ඒ කියන්නේ කොහෙවත් දැන් හිත පීටලා නැහැ, උපාදාන වෙලා නැහැ, හිත නිදහස්. ඒ කියන්නේ අර විරාගය යට තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස ආදී මේ පංචකාමයන් ගැන විශේෂයෙන්ම එක්තරාද විරාගයක් හිත තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ රැඳිලා තියෙන්නේ. ඒ කියන්නේ යාටම දැන් මේ උරුම වෙලා තියෙන්නේ.
එහෙනම් ස්වාමීන් වහන්සේ, ඒ කියන්නේ දැන් මේ විරාගී ස්වභාවය තියෙනකොට දැන් නාම රූප ඒ ප්‍රත්‍යතාවේ ඒව හැම දෙයක්ම ඒ කියන්නේ ක්‍රියාත්මක වෙනවද ස්වාමීන් වහන්සේ?
වෙන්න බෑ නේද? දැන් කියන්නේ දැන් හිතන්න විරාගය විරාගී මට්ටමකදී හිත ඒව එක්ක පැටලෙන එක අඩු වෙන්න ඕනේ. දැන් හිතන්න අපේ හිතේ පහළ වෙච්ච අරමුණකට අපි බැඳෙනවා කියන්නේ එතන විරාගයෙන් බැඳෙන්නේ, ආසාවෙන් බැඳෙන්නේ. මුලා වෙන්නේ බැඳෙන්නේ. හැබැයි විරාගයක් තියෙන පසුවෙම ඉතින් අපි ඒක අත්හැරලා දාවි වැඩන්නේ. කෙනිය අත්හැරලා දාවි. හිතට ආවට ගණන් ගන්න. හිතට ආවට නිකන් ඔහේ මගින් ඇරලා යනවා. ඇතුළට එන්නේ නැහැ. අපි වද්ද ගන්නෙ නැහැ. අපි ඒත් එක්ක ඇයි හොඳයි යා පවත්වන්න යන්නේ නැහැ. මොකද වැඩන්නේ. තේරුමක් නැහැ. මේකේ වටිනකමක් නැහැ. විරාගයක්.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඒ කියන්නේ විරාගී ස්වාමීන් වහන්සේ. ඔව් විරාගී මට්ටමේදී අපිට විඥාණය පැටලෙන්නේ නැති වෙන්න ඕනේ මේ හිත ඇතුලේ නාම රූපයක.
එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳින් පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි. ඉවසන්නයි බොහොම
හොඳයි හොඳයි.
ඊළඟට දහම් ගැටලුව ගේශාන් මහතා ඉදිරිපත් කරන්න පුළුවන්.
තුනුරසරණයි ස්වාමීන් වහන්සේ මම හිතනවා මම කියන දේ ඇහෙනවා ඇති කියලා.
ඔව් ඔව් ඇහෙනවා.
හොඳයි. අද දේශනය ගැන මම සෑහෙන සතුටු වෙනවා. ඒකේ කියපු දේවල් එක්ක එතකොට ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න සාකච්ඡාව ආගෙන ඉන්න කොටත් හුඟක් දේවල් මට තේරිලා තියෙනවා. මේ හුඟක් ප්‍රශ්න වලට තියෙන පිළිතුරු ඒවත් සෑහෙන සම්බන්ධයක් මට තේරුණා. මට හිතෙනවා ස්වාමීන් වහන්සේ අර එක ප්‍රශ්නයකදී මට තියෙන ප්‍රශ්න දෙක මම කියන්නම්. ඊට පස්සේ ප්‍රශ්නයකට මම එන්නම්. ඉස්සෙල්ලාම ප්‍රශ්නය මට හිතුනේ මේ සිතට එන සිතුවිලි ගැන හොඳට බලාගෙන ඉන්නකොටම මට හිතෙනවා මේ අපිට එන සිතුවිලි ගැන විමසනකොට එක්කෝ ඒක අපේ ඇලවෙන්නේ පොඩි හරි රාගයක් තියෙනවනේ. එහෙම නැත්නම් ඒකට පොඩි හරි තරහක් ඇති වුණොත් කියන එක ගැන ඒ වැනි සිතුවිලි මට සමහර වෙලාවට එනවා. ඒක ඊට පස්සේ පොඩ වෙලාවකට ප්‍රපංචයකට හැදෙනවා. ඒ හැදිලම ඊට පස්සේ තේරෙනවා මම මේ දැලක නේද ඉන්නේ කියන එක. ඒක තේරිච්ච හැටියම ඊට පස්සේ ඒකෙන් නිකන් නිදහස් වෙන බවත් මට හොඳට තේරිලා තියෙනවා. මං හිතනවා ඉතින් ඒ ස්වභාවය ප්‍රපංච පිටකට යනවට වඩා අර සිතුවිලි හැමතිස්සෙම තේනවනේ. ඒකට ඇලවි නොවි ඉන්න පුළුවන් ගතිය වැඩි කරගන්න පුළුවන් බොහෝ දුරට ඒක තියෙනවා. හැබැයි අර සමහර වෙලාවට තමයි මේක වෙන්නේ. එහෙම වෙන එක වුණත් අඩු කරගන්න විදියක් තමයි මට නිකන් හැමතිස්සෙම ප්‍රයත්නයකට දරන්නේ කියන එක තමයි මට දැන් තේරිලා තියෙන්නේ.
හරි. මම හිතනවා වැඩේ
ඒකම තමයි ඉතින්.
කියන්න කියන්න.
ඒකම තමයි මම හැමතිස්සෙම තමයි මොකද උත්සාහ කරන්නේ. ඒක උත්සාහ කරාට ඉතින් සමහර වෙලාවට ඒ උත්සාහය හරියනවත් අඩුයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට මගේම හිතේ තියනවද දන්නේ මේක මට විගාට කරගන්න ඕනේ කියන අදහස. ඒ අදහස නිසාමද කියන එක තමයි ප්‍රශ්නයකට මට දැන් යොමු වෙලා
තියෙන්නේ. එහෙම උද්‍යෝගයක් තියෙන එකේ වරදක් නැහැ. මොකද අපිට ඒ ඌමනාවක් තියෙන්න ඕනේ, කුසල ඡන්දයක් තියෙන්න ඕනේ. එක්තරා අන්දමක ඉද්ධිපාදයක් ඉතින් අපි තුල වැඩ කරන්න ඕනේ. ඒක වැරද්දක් නැහැ. ඉතින් අර කලබල වෙලා තේරෙමුකුත් නැහැ ඉතින්. කලබල වෙලා මේ කරන්න නම් දැන් සියුම් ගමනක් දැන් තියෙන්නේ. අපේම හිතේ හටගන්න සියුම් කෙලෙස් දකිමින් ඒ පටල වෙන තැන් තේරුම් ගනිමින් හිතේ තියෙන ප්‍රවණතා ඒ තාම තියෙන පුරුදු ඇබ්බැහි වටහා ගනිමින් යන්නයි තියෙන්නේ. ඒක වටහා ගන්න ඒවට අපි දෙන ඒවා ඒවා පෝෂණය කරන ගතිය අඩු වෙලා ඒවට අහු වෙන ගතිය අඩු වෙලා ඉස්සරහට යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් ඒක හිමින් තමයි යන්න වෙන්නේ මේ කලබලේ අමාරුයි. නිකන් හිතන්න දැන් අපිට කලබලේ ඉදිකට්ටකට නූලක් දාන්න බෑනේ නේද? අපිට යන නිශ්ශබ්ද වෙන්න ඕනේ, සංසුන් වෙන්න ඕනේ, නිශ්චල වෙන්න ඕනේ. ඊපස්සේ ගන්නට ඇහැ යොමු කළා තමයි මේ වැඩේ කරන්නේ. ඔන්න ඒ වගේ වැඩක් තමයි ඉතින් දැන් තියෙන්නේ.
ඒ සමන බේක මට තේරිලා තියෙනවා. ඉතින් මම වක්තලවට බලනවා එහෙම වෙච්ච වෙලාවකට පොඩ්ඩක් ස්ලෝ ඩවුන් කරගන්න. ඒ කියන්නේ මනස මට තේරෙනවා. එතකොට ඒකට ඉන්ස්ට්‍රක්ෂන්ස් මමම දෙනවායි කියන එක මම නෝ ලෙට්ස් ට්‍රයි ටු ඩූ සම්තිං දිස් වේ කියලා මම ඉන්ස්ට්‍රක්ෂන්ස් මටම දෙනවායි කියන එකත් මට තේරෙනවා. ඉතින් මම යා කියන එක එතන හොඳටම ඉන්නවායි කියන එක මට තේරෙනවා.
එතෙන්දි මෙහෙමයි දැන් අපි බලන්න ඕනේ. දැන් මම යා ඉස්මතු වීමයි අපේ නුවණින් උපදේශස් දීමයි කියන එක මට හිතනවා නිකන් දෙකක් කියලා. ඒ කියන්නේ මේ කියන්නේ මම ඉස්මතු වෙනවා කියන එකේදී තියෙන නිකන් අර පුජ්‍යල භාවයත් තනා ගැනීමක් කෙනෙක් වශයෙන් ඉස්මතු වීමක්. නමුත් අපේ හිතෙන්ම නිකන් නුවණක් උපදෙලා මෙන්න මෙතෙන්දි මෙහෙමයි කරන්න ඕනේ කියලා අර ඉන්ස්ට්‍රක්ෂන් එකක් කියන එක ඒක මම යා ඉස්සරහට වීමක් කියලා එහෙම කියන්න අමාරුයි.
හොඳයි. ඒක මට එහෙම පැහැදිලිලා තිබ්බේ නෑ. ඒක හොඳයි ස්වාමීන් වහන්සේ ඒක දැනුම් දුන්නේ. මම හිතනවා ඒ මොකද මට හැමතිස්සෙම එහෙම ඉස්සර එවැනි අදහසක් එනකොට මම හිතන්නේ මේක මම යාමද කියන එක ගැන මට ඒක තේරුනේ නැහැ. ඒ විදිහට මම හිතන්නේ මගේ දෙවෙනි ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ ඒක මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ මම කිව්වා අර අද තව සොහිරියක් ඇහුවා. මම හිතන්නේ ධර්ම සොහිරියක් ඇහුවා සවුන්ඩ් ඔෆ් සයිලන්ස් කියන එක. ඒක මම හිතන්නේ මම මීට ඉස්සරත් ඒක ගැන කිව්ව ස්වාමීන් වහන්සේට මං හිතන්නේ ඒක හුඟක් තලින්ම මට තියෙනවා කියලා මං දන්නවා. ඒක මං හිතාගෙන හිටියා දැන් මේක නැති වෙලා යයි කියලා. ඊට පස්සේ මම ඕක ගැන පොඩ්ඩක් ගිහිල්ලා කියවුවා, රිසර්ච් කළා. මේක සයන්ටිෆික් මෙඩිකල් රිසර්ච් වලක් තියෙනවා මේකේ නිකන් වෙන විදිහකට ඒක විස්තරයක් කියලා මම ඒක ගැන මෙතන කියන්නේ. මම හිතන්නේ ඒක දිගටම තියෙන එක ඒක ගැන මම හුඟක් කලාවට පිට අන්තිමටම එතනට හදගෙන යනවායි කියන එකත් මට තේරෙනවා. ඊට පස්සේ ඒ සද්දය ෆ්‍රීකවෙන්සි එක නිකන් උච්ච වෙනවායි කියන්නේ නිකන් හයි පිච් එකක් වගේ නෝයි කියන්නේ කන්න එහෙම ඒක දිගටම පැවතීගෙන යනවායි කියන එක තේරෙනවා. ඒක ගැන මම හිතාගෙන හිටියා ස්වාමීන් වහන්සේ ඒක තාටිකලායයි කියන එක
නෑ නෑ තාටිකක් කොහොම කරගෙන යන්න ඕක ගැන අවධානයක් නොදී ඉන්න, ඕක ගැන වැඩි වරි වෙන්නේ නැතුව ඉන්න, ඕක ගැන වැඩි කල්පනා නොකර ඉන්න. නොදැනුවත්වම ඕක දන්නේම නැහැ අහෝසෙලා යාවි. ඒ තරම්ම يعني ප්‍රශ්නයක් කරගන්න ගියොත් ඒක නිකන් අපිට හිසරදයක් වෙනවා. ඒ වෙනුවට නිකන් ඕක ඔහේ තියද්දී මම මගේ වැඩේ කරගෙන යනවා කියලා කරගෙන යන්න.
හොඳයි සර්. ඊට පස්සේ මම මගේ අන්තිම ප්‍රශ්නය මේක සාමාන්‍යයෙන් මම හුඟක් වෙලාවට එක එක ස්වාමීන් වහන්සේලාගේ වුවමනා එපාසන් වලට මම ඉස්සර හරියට යොමු වෙලා කියනවා. මට ළඟකදී දැනගන්න හම්බුණා. මම හිතනවා මේක ජන ස්වාමීන් වහන්සේ ගහන එක සුදුසුයි
කියලා මේ සමිනාට ධර්ම සාකච්ඡාව හොඳට කරගෙන යන නිසා මට විශ්වාසයක් තියෙන නිසා මම මේක අහන්නේ. ඉතින් මුදල් ගනුදෙනු මුදල් වගේ දේවල් පූජා කරන එක ඒකෙන් අපිටත් පවක් ඇති වෙනවද කියන ප්‍රශ්නය විතරයි මට තියෙන්නේ. එහෙම කිල්ලුවම ඒකට ඒ පොරොන්දු ඉෂ්ට කරන එක ඒකෙන් මොන වගේ ප්‍රශ්නයක්ද අපිට ඇති වෙන්නේ කියන එක පමණයි මට දැනගන්න අවශ්‍යතාවය. ඒකෙන් කොහොමද මම වැළපිලා ඉන්නේ කියන්නේ.
නෑ ඒක තමයි. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් විදිහට මුදල් ඍජුව ඉල්ලනවා කියන එක ඉතින් ගැලපෙන්නේ නැහැ. එතෙන්දී අපි හිතමු වාක්කාරී කටයුත්තක් තියෙනවා නම් මෙන්න මේ කටයුත්තට මුදල් ටිකක් වමනා කරලා තියෙනවා කියලා හඟවන්න පුළුවන්. එතෙන්දී කියන්න පුළුවන් ඒ කියන්නේ මේ මුදල් එක පැත්තකින් ඒ කටයුත්ත සකහා හිතන්න දැන් ඔන්න වාක්කාරී ආවාසයේ ගෙදර වාක්කාරී කඩතුණු වීමක් වෙලා තියෙනවා. එතකොට ඒක රෙපයා කරන්න වෙලා තියෙනවා. එතකොට ඒක රෙපයා කරගන්න ඒ ආවාසය නඩත්තු කරගන්න යම්සි මුදලක් වමනා වෙලා තියෙනවා. ඉතින් එතකොට උන්වහන්සේ ඒක අඟවනවා. ඇඟෙව්වහම ඕනේ නම් එතකොට ඒක උන්වහන්සේටම උනත් පිළිගන්නත් පුළුවන්. මොකද මේ තමන්ගේ පෞද්ගලික පරිහරණය නෙවෙයි ආවාසය පිළිතර කර කරගන්න. හැබැයි ඉතින් ඒක වඩා සුදුසු ක්‍රමේ නම් තමයි ඒ සඳහා ගිහි කෙනෙක්ව යොදා ගන්න එක. ඒ කැපකරුවෙක්ව නම් කරන එක මුදල් අතට ගන්නේ නැතුව ඒ කැපකරුවාට කියනවා ඔයා ඔන්නේ වැඩේ කරලා දෙන්න මෙන්න මේ මහත්තයා උදව් කරන්න සූදානම්. ඊටසට ඒගොල්ලන්ට මේ වැඩේ කරලා දෙන්න කියනවා. මොකද මේ anuන් හදලා දීපු තැනක්නේ. මම හදාගත්තු තැනක් නෙමෙයිනේ. ඒකෝට ඒ anuන්ටම බාර දුන්නා. මාත්‍යා ජුට්ටම් මෙන්න මේ වැඩේ බලන්න කියලා. ඒතොර ඒගොල්ලෝ දෙයිගොල්ලෝ සංගත් සම්බන්ධ කළා. ඒතොර ඒගොල්ලෝ වැඩේ කරනවා. ඒක තමයි වඩාම ශ්‍රමණ සාරූප්‍ය දේ.
හොඳයි සයනද මට ඒ කියන්නේ මොන මොනා හරි ඒකට වුවමනා උපකරණ භාණ්ඩ අරන් දෙන
එක ඒක වඩා සුදුසුයි. ඒක ඊටත් වඩා සුදුසුයි. ඔව් සල්ලි කෙනෙක්ම
තේරෙන්නේ.
ඔව් සල්ලි අතර දෙනවට වඩා ඉතින් අර වැඩේ තවත් සුදුසුයි. ඒ වගේම ඉතින් අර සාමාන්‍ය හොඳ ක්‍රමයේ තමයි සල්ලි පරිහරණය කරන්නේ නැත්නම් වඩා සුදුසුයි. ඒකට ඉතින් ඒ සඳහා කැපකරුවෙක් යෙදලා ඉන්නවා. එයාව නම් කරනවා මෙන්න මේ මහත්තයා තමයි මේ වැඩේ බාරගෙන ඉන්නේ. එයා තමයි කැපකරුවෙක් විදිහට කටයුතු කරන්නේ කියලා එයාව පොඩ්ඩක් පෙන්වුවාම අර අනිත් තැනත්තා දැනගන්නවා මේ මේත් එක තමයි මම ගනුදෙනුව කරන්න තියෙන්නේ කියලා දැනගන්න ස්වාමින්වහන්සේව බේරලා අනිත් පැත්තෙන් යනවා.
ඒක තමයි ස්වාමින්වහන්සේ මට දැනගන්න ඕමනා වෙලා තිබ්බ. අපේ පැත්තෙන් කොහොමද ඒකට වැළකෙන්නේ මං හිතන්නේ ස්වාමින්වහන්සේගෙන් ලැබුණ පිළිතුර මට ප්‍රමාණවත් මම හිතන්නේ එච්චරම තමයි මගේ පිට.
හොඳයි. හොඳයි.
තුනුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි. තෙරුවන් සරණයි.
හොඳයි. පිළිගැස ලැබේවා කියලා මම ප්‍රාර්ථනා
කරනවා. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි එහෙනම් අදත් අපි පැය දෙකක කාලයක් ධර්ම දේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. මේ තුලින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. සම්ප්‍රදායනුකූල වෙතාවත ආචාදී ගාථා සජ්ජහනා කරමු. එතාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එතාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එතාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.